රංජිත් දිස්සොල්සා මන්ත්‍රීතුමා විනාඩි 8යි ඔබතුමාටත් තියෙන්නේ.
ඇයි සභාපතිතුමා මට විනාඩි 10ක් වෙන් කරලා තිබුණා?
අවසානයේ කතිකව වැඩි වෙලාවල් අරන් දැන් කැපිලක් ඔක්කගෙම
නේ කැපිලක් කැටලා කියලා කියන්නේ අපි මේ මෙච්චර උදේ ඉඳලා 9 ඉඳලා මෙතන ඉන්නේ. හරි
දැන් තවත් වෙලාවක්
යනවා. අපි විනාඩි 10 ගන්න බලාගන්න. තවත් වෙලා කියන්නේ මේ
ඔබතුමා
තවත් මම කතාවේ ආරම්භයේදීම ඒක විපක්ෂයේ අයිතිවාසිකයන් අයිතිවාසිකයන් අහිමි කරමින් අපි අපිට විපක්ෂයේ අයිතිවාසිකයන් නොදීපු මේ කියලා මම කතාව ආරම්භ කරනවා. අපි විපක්ෂයට දාපු
වැඩිපුර මන්ත්‍රීතුමා ගජදීර මන්ත්‍රීතුමා වැඩිපුර විනාඩි 3ක් ගත්තා.
විපක් අපිව විපක්ෂයට මගේ වෙලාව අහිමි කරලා ඇයි වැඩිපුර දුන්නේ?
ඔබතුමාගේ නෙමෙයි ඔක්කොටම බෙදලා දුන්නා.
අපි විපක්ෂයට දාපු විපක්ෂයයි වැඩ
ඒක ඉතින් වැඩියෙන් ගත්ත ඔක්කොටම විපක්ෂය ඔක්කොටම
නෑ නෑ විපක්ෂයේ ඉන්න අපිට අපේ අයිතිවාසිකම් නොදී ඉන්න මගේ විනාඩි 10ක් මං කියන මේ අපිට විපක්ෂයේ අයිතිවාසිකම් නොදී කොයි කෑ ගන්න ගෞරව සභාපතිතුමනි මට කතාව ආරම්භය කරනකොටම මතක් කරා පුංචි කාලේ ඉස්කෝලේ යනකොට කේස් කවියගේ උගත්කම කියලා කවි පන්තියක් කියෙව්වා. ඒ කවි පන්තියේ ඒකේ හරය ගත්තම කවි කියන වෙලාවක් නැහැ. පොතක් ලිව්වා මහලොකු පඬිතෙක්. ඒ පොත අහන්න කෙනෙකුත් නැහැ, කියවන්න කෙනෙකුත් නැහැ. ඉස්සෙල්ලම කිව්වා තමන්ගේ නෝනා ඉන්න ගෙදර නෝනා දික්කසාත වුණා. හිඟන්නුනේ අම්බලමකට ගියා පොත කියවන්න. හිඟන්නු ටික අම්බලම දාලා ගියා. හෝටලයකට ගියා හවස පොත කියවන්න. හෝටලේ වැහුණා. ඊට පස්සේ මේ මිනිහට නඩුවට නඩුවටලා අවසානයේ පෙරකදරු මහතුරියත් උසාවියේ දාලා ගියා. මේක අහගෙන ඉන්න බැරුව. ඒක කියවෙනවා පෙරකදෝරුවෙක් එයි මෙහෙතකට නැත නඩුකාරයා පමණක් බැංචියේ මත පසුවේයි තබාගෙන අයියෝ නිකට අත ඔබතුමා දක්රනම් මට හිතුනේ ඒක. බලන්න මේ සභාවදියා ආණ්ඩු පක්ෂයේ නියෝජන ගරු ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. විපක්ෂයේ අපි දෙන්නෙක් ඉන්නවා. බලන්න අර මාධ්‍යවේදීන් ඉන්න උඩහ ඒ ටික දිහා මාධ්‍යවේදී ආසන දිහා එක මාධ්‍යවේදියෙක්වත් නැහැ. එකම මාධ්‍යවේදියෙක්වත් නැහැ. ඇයි මේ? මේ අයවැයේ තියෙන නිස්සාරත්වය. අයවැය ගැන අහන්නවත් ලියන්නවත් මාධ්‍යවේදියෙක් එන්නේ නැහැ. ඇයි ගරු සභාපතිතුමනි මාධ්‍යවේදීන් කිසිම කෙනෙකුට මාධ්‍යවේදියෙක් සම්බන්ධව කලාකාරයෙක් සම්බන්ධව ගොවියෙක් සම්බන්ධව රජයේ සේවකයෙක් සම්බන්ධව පෞද්ගලිකංශයේ සේවකයෙක් සම්බන්ධව මෙන්න මේ ඉදිරිපත් කරපු මංගල සමරීර ගරු ඇමතිතුමාගේ අයවැය වැඩ කරන පන්ති ජනතාව රජයේ සේවකින් පෞද්ගලික සේවකින් කියන ඒ වචන ටිකවත් නැහැ. දීපු සහනයක් නෙමෙයි මාධ්‍යවේදියෙක් සම්බන්ධයක වචනයක් සඳහන් කළා නැහැ. ඒ නිසා අද එකම මාධ්‍යවේදියෙක්වත් එන්නේ නැහැ තමන්ගේ ආසන වලට. මේක තමයි ඇත්ත කතාව. මේ අයවැය සම්බන්ධව මොනවා කතා කරුවත් ඒක තමයි ඇත්ත කතාව. ලංකාවේ 70 දෙනි අයවැය ඉතාමත්ම මලානික වෙච්ච මලානික අයවැයක් ආණ්ඩු පක්ෂයේ සියලු ආසන ගරු ඇමතුන් දෙන්න ඇරෙන්න සියල්ල හිස්. සියල්ල හිස්. විපක්ෂයේ පැත්තෙන් ගත්තත් එහෙමයි සභාවේ පැත්තෙන් ගත්තත් මේ අයවැය ගත යුතු කිසිම දෙයක් නැති නිසා අයවැය සම්බන්ධව රටේ කිසිම උනන්දුවක් නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි මේකේ සහන දීලා දෙනම් බොහොම පිළිස. හැබැයි සහන ගත්ත කටිය මෙතෙන්ට ඇවිල්ලා නැහැ. අද මේ වෙනකොට ඉඩම් පනත ලිහිල් කළ යුතුයි කියලා මේ යෝජනාවේ අයවැය යෝජනාවේ දාලා තියෙනවා. ඊළඟට රේගු පනත ලිහිල් කළ යුතුයි කියලා මේකේ දාලා තියෙනවා. කුලී නිවාසයේ පනත ලිහිල් කළ යුතුයි කියලා දාලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ තුල සිද්ධ වෙලා තියෙන්නේ රටේ ජනතාවගේ වරප්‍රසාද බවට පත් වෙච්ච යම් යම් නීති රීති උල්ලංඝනය කරලා ඒව අහෝසි වෙන ආකාරයේ නීති රීති පනවල ඉදිරි කාලයේදී රට විදේශීයකරණය කිරීමේ උගුලක් ප්‍රයත්නයක් මේ පනත මේ අයවැය යෝජනාව තුළ ගැබ්බෙලා තියෙනවා. ඒ නිසාම මේ වන විට දැන් උදේකරු මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා කතා කරන මං කිව්වා සෙවනගල සීනි කර්මාන්තශාලාව කිසිඳු පෞද්ගලිකකරණ කරන්නේ නැහැ කිව්වා. හැබැයි දැන් මේ වෙනකොට ලංකා සීනි සමාගම සෙවනගල කියන බෝඩ් ටික ගලවනවා. සියල්ල වෙලා දැන් බෝඩ් ගලවලා දාලා ඉවරයි. සෙවනගල අත්පත් කර ගැනීමට රජයේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්තව කණ්ඩායමක් ගිහිල්ලා දැන් සෙවනගල ආක්‍රමණය කරලා තියෙනවා. මේක තමයි අත බෝඩ් ඔක්කොම ගලවනවා. ගරු ඇමතිවරු දෙන්නෙක් මෙතනවා රජයේ වගකීම් ඇමතිවරු දෙන්නෙක්. ඔබතුමා හොයලා බලන්න දැන් ලංකා සීනි සමාගම සෙවනගල කියන බෝඩ් ටික ගලවනවා ගරු ඇමතිතුමා. මෙන්න යෝජනාව දැම්ම විතරයි දැන් සෙවණගල අත්පත් කරන්න සියලු කටයුතු රජයේ ඇමතිරගේ මැදිහත් වීම තුළ සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, මේ අයවැය ලේඛනය සම්පූර්ණයෙන්ම බොරුවෙන් මුලාවෙන් පිරිච්ච අයවැය ලේඛනයක් මම සංඛ්‍යා ලේඛනත්තක ඉදිරිපත් කරනවා. මේකේ ගරු මුදල් ඇමතිතුමා 2017/06/22 හැන්සාඩ් වාර්තාව මම ළඟ තියෙනවා. මේ හැන්සාඩ් වාර්තාවේ එතුමා ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා මෙන්න මේ ආකාරයට. ලංකාවේ මත්පැන් නීති විරෝධී මත්පැන් පානය කරන පිරිස 61%ක් පමණ සිටිනවා කියලා එතුමා මේ 2017 සැප්තැම්බර් 22 හැන්සාඩ් වාර්තාවේ ප්‍රකාශ කළා. මේකේ අඩංගු වෙලා තියෙනවා. හැබැයි මේ අයලේකන එතුමා කියනවා ලංකාවේ මත්පැන් පාවිච්චි කරන මුළු ප්‍රමාණය 49%යි කියලා. නීති විරෝධී මත්පැන් පානය කරන 49%යි. මාස 3ක් ඇතුළත 61-49 වරපත්වනවාද කවුරු හරි? ගරු මුදල් ඇමතිවරු මේ ලියලා දෙන සංඛ්‍යා ලේඛන සම්පූර්ණ අසත්‍ය බොරු ප්‍රකාශමයි කියන්නේ. එදා කියනවා 61යි ජූනි මාසේ, සැප්තැම්බර් මාසේ කියනවා 49යි කියලා. මෙන්න මේ ආකාරයට එතුමා විසින් වැරදි තොරතුරු රටහමුවේ කියලා තියෙනවා. ඒ වගේම මේ ඔක්කොම කසිපු බොනවයි කියලා තියෙනවා. හැබැයි ඇත්තරම ගත්තම රටේ මත්පැන් පානය කරන මිනිස්සුන් කසිපු බොනයිගේ සම්පූර්ණ ප්‍රතිශතේ 6-8% විතර පමණක් තියෙන මේක දැන් සුරාබදු දෙපාර්තමේන්තුව හදපු සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා රටේ සමස්ත ජනගහණයෙන් මත්පැන් බොන ප්‍රමාණය 20%යි. ඒකෙන් 39.6% මත්පැන් බොනවා. කාන්තාව 2.4% මත්පැන් බොනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. නමුත් එතුමා කියනවා සමස්ත ජනගහණයෙන් 61%ක් සහ 49%ක් මේ වන විට මත්පැන් පානය කරනවා කියලා කියන මේවා සම්පූර්ණ අසත්‍ය බොරු. ඊළඟට ගරු සභාපතිතුමනි, දැම්මම සභාගත කරනවා මද්‍යසාර පානය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය. සෞඛ්‍ය අමාත්‍යාංශය හදපු මේ ජාතික ප්‍රතිපත්තිය මේ තියෙන්නේ. මේ ජාතික ප්‍රතිපත්තිය කියලා තියෙන දේවල් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපක්ෂා ක්‍රියාකාරී වැඩපිළිවෙල, ජනාධිපති විශේෂ කාර්ය බලකාය හදපු වාර්තා, මේ වාර්තාවල සියල්ලගෙම තියෙන හැම නිර්දේශයකටම එහා ගිහිල්ලා මේ හැම නිර්දේශයක්ම ඉක්මවා ගිහිල්ලා උල්ලංඝනය කළා මේ ආණ්ඩුවේ මුදල් ඇමතින මේ අයවැය ඉදිරිපත් කළා තියෙනවා. මේකට කියනවා මංගල අයවැයක්, සුභ මංගල අයවැයක් කියලා. මේකට නම් අපිට කියන්නේ මංගලගේ අවමංගල අයවැය. මේක මංගලගේ සමනල අයවැයක්. ජාතියේ බීරපවන්න හදපු අයවැයක් ගැන හැල්ලා මේක වැරදි සංඛ්‍යාලයකට දාලා මේක ඉතාම පැහැදිලිව ගරු සභාපතිතුමනි කියලා තියෙනවා ජනාධිපති කාර්යසාධක බලකාය නවකයන් මත්ද්‍රව්‍ය ඇරඹීම වැළැක්වීම කටයුතු කිරීම, මද්‍යසාර සුලභතාව අවම කිරීම කටයුතු කරන නිර්දේශ ගණනාවක් දීලා තියෙනවා. නිර්දේශ ගණනාවක් දීලා මේ ජනාධිපති කාර්යසාධක බලකායෙන්. ඊළඟට
ගරු මන්ත්‍රීතුමා, මට සාපේක්ෂව කියන්නත් එපා.
දැන් ඉවරයි. සමා වෙන්නේ සභාපතිතුමා, ඔබතුමාට නෙවෙයි මම කිව්වේ. අපව විපක්ෂයට දාන්නේ නැතුව අපි ආණ්ඩු පක්ෂේ තියාගෙන විපක්ෂයේ අයිත උල්ලංඝනය පුරු ද්‍රෝහියාට සාපේක්ෂව කියලා ඔබතුමාට නෙවෙයි. ඔබතුමාට එහෙම සිත් වෙනක් ඇතුළම මම කනගාටුවක් ඔබතුමාට නෙවෙයි මම කිව්වේ. ඒ නිසා මේ සියලු අනපනත් නීති රීති උල්ලංඝනය කළා. සියලු අනපනත් නීති රීති උල්ලංඝනය කළා. මේ ඉදිරිපත් කළ දෙන අයවැය ලේඛනය වහම පරාජය කළ යුතු ජනතාවට මලගමක් කැන්දෙන මංගල සමරින මහත්මයා ජාතියට ගෙනපු අයමංගල අයවැයක් ප්‍රකාශ කරමින් මට විනාඩි 8ක් හෝ ලබා දීමට කටයුතු කිරීමත් නැවතත් අපට විපක්ෂයේ අයිතිවාසිකම් නොදී අපි ආණ්ඩුව තුළ ගුලි කරන්න හදන ඒ තීන්දුව ගත්ත මොකා හරි ද්‍රෝහියට නැවතත් සාප වේවා කියලා මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මුතු කුමාර මන්ත්‍රීතුමා. ඔබතුමාටත් එම වෙලාවමයි.
විනාඩි කීයද?
ඔබතුමාටත් විනාඩි 8යි 7යි. තව දෙන්නෙක් ඉන්නවා, 7ට කලින් අවසන් කරන්න ඕනේ.
ගරු මූලාසන සභාපතිතුමනි, මචන්නේ මේ අය දිහා බලපුවාම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියෝජනය කරන මහජන නියෝජිතෙක් වශයෙන් මේ අයවැයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කෙරේ අවධානයක් යොමු වෙලා නැහැ මම හිතන්නේ. මේක ආණ්ඩුව කෘෂිකර්මයේ වටීමේ අරමුණෙන් ආණ්ඩුව 2015 ගත්ත දායදන් කිව්වේ මේ රට සහලින් සුවම්පෝෂිතලා ඉන්නකොට අපේ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම ඇමතිවරයා කියනවා මේ කෘෂිකර්මයේ සඳහා වී වගාව අක්කර ලක්ෂයකින් අඩු විය යුතුයි කියලා. එදා රට පටවපු හාල් අද අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා නැවත පිටරටින් හාල් මේ රටේ ගෙනල්ලා මේ රටේ ජනතාවට දෙන්න තත්ත්වයක් මේ රට උදා කරා මේ සෞරදුස් මේ කෘෂිකර්ම මිත්‍රා නැත්නම් මේ සැලැස්ම තුළ අපි දකිනවා ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුවේ යම් යම් ප්‍රතිපත්ති මේක ලියලා තියෙන ඉලක්කම් වලින් මේ නිලධාරීන් ඉල්ලුවද නැත්නම් මේක අත්දැකීම් බහුලව අත්දැකීමත් සම්බන්ධව තියෙන පුජ්‍යලෝ මේ අයවැය ලේඛන හැදුවද කියන කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ මිලියන 40ක් නැත්නම් අක්කරයකට ධාන්‍ය වර්ගන 6කට රුපියල් 40,000 ගානේ රක්ෂණයක් ගෙවනු කියන මේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ වෙතන මිරිස් වගාව එක්කලාපේ පසුගිය කාලේ 83 දශකයේ වෙනකොට මේ රටට අවශ්‍ය මිරිස් වලින් 75% එක්කලාපෙන් තමයි ඉව්වේ. නමුත් එක්කලාපේ මිරිස් වගා යම්කිසි එක්තරා රෝගයකට අවවෙලා ඒ රෝගේට හේතුව කිව්වා කුෂ්කර්ම දෙපාර්තමේන්තුව අවුරුදු දෙක තුනක මේක නවත්තන්න කියලා. ඒක නැවැත්වෙන ඇසින්ද මේක දැන් නවත්තන්නක වසංගතයක් වගේ යනවා. අපිට මිරිස් වගාවට ඒ ප්‍රදේශයේ ගොවියෝ යොමු වෙන්නේ නැත්තේ මේ වගාව නැත්තම් මේ රෝගයට රුත්තු දෙන්න ක්‍රමයක් නැහැ. මම ගොවියෙක් අද බලපුවම ලස්සන රුපියල් 1000යි මිරිස් කිලෝ එක. අමුර කිලෝ එක රුපියල් 1000යි. ගොවියගේ පැත්තෙන් මං සන්තෝෂ වෙනවා. පාරිභෝගිකයෙක් පැත්තෙන් මං එකට කනගාටු වෙනවා. හැබැයි රුපියල් 1000ට ගොවියට ඒ මිල යනවා. ගොවියට රුපියල් 1000ට යනවා. අපි දකිනවා ඒ කොරඩෑවීමේ රෝගය මේ වන්දි ගෙවන්නේ මොනවටද? මේ මිරිස් වගාව නංගා සිටීමට නම් කොහොමද ඒකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ගන්නෙ? එහෙම එකක් මේ අයවේ නෑ. අද රටෙන් හාල් ගෙන්නන්න උත්සාහ ගන්නවා. රටින් හාල් ගෙන්නන්න උත්සාහ ගන්නකොට පහුගිය වකවානු වල තිබ්බ හැම අවුරුද්දෙන් බජට් එක හදනකොට කෘෂිකර්ම අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ එකතුලා අක්කරේට වී වෙන්න ප්‍රමාණය වැඩි කර ගැනීම උත්සාහ ගන්නවා. යාය ආදර්ශ ක්‍රම එවගේ වෙනත් ක්‍රම අර මිවර තියෙන අපේ අර සීඩර් ක්‍රම දාලා මේ කෘෂිකර්ම කුඩා බිම් ප්‍රදේශකෙන් වැඩි වීවගාවක් ගැනීම උත්සාහ ගන්නවා. නමුත් මේ සඳහා කිසිම අවස්ථාවක මේ අයවැයේදී සඳහන් කරලා නැහැ කොහොමද යන්නේ කියලා. මේ ආණ්ඩුව පිහිටවපු විශාල කාර්යභාරයක රචන හාඳුරු විශාල සේවාවක් කළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වකාබනික වගාව සඳහා. හැබැයි රචන හාඳුරුන්ටත් එපා වෙලා මම හිතන්නේ ගිය කතාවක් කිරුවොත් දන්නේ නැහැ. එනිසා අපි ඇත්ත වශයෙන්ම කියනවා මේ අය වැවෙන් මොනවා කිව්වත් අපි දකින්නේ නැහැ කෘෂිකර්ම ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා තියෙන කියලා. මං අර විවේචනය කිරීමේ පැත්තටම යන්න උත්සාහ ගන්නෙ නැහැ. විවේචනය කිරීම පැත්තට උත්සාහ අරගෙන මේක අපි හැබැයි අද ආණ්ඩුව පක්ෂ ප්‍රධාන සංවිධායකතුමයි මම ඉල්ලීමක් කරනවා. අපි මේ ආණ්ඩුව පටන් ගත්තට මේ 2010 ඉඳන් උත්සාහ කළා උපදේශ කාර්ය සභාව තියන්න කියලා. අපි ගිය අවුරුද්දේ මේ 16-17 අවුරුද්දේ බජට් එකේ වෙන්කම් සල්ලිට මොනවද උනේ කියන්නේ දන්නේ නැහැ. අපි දන්නේ ඊළඟ අවුරුද්දේ ආපුවාම දැන් මේ අවුරුද්දේ එහෙමවත් කියලා නැහැ. සාමාන්‍ය සිරිතක් තියෙනවා ගිය අවුරුද්දේ මුදල් මෙච්චර වෙන් කළා ඒ මුදලින් මෙච්චරක් වුණා මෙච්චර ආවා කියලා. නම් එහෙම එකක් නැහැ. හැබැයි අපිට උපදේශකාර සභාව තිබ්බනම් අයවැය එනකන් ඉන්න ඕන නැහැ. අපි උපදේශකාර සභාවේ අහනවා කොයි මේ සල්ලි මොකද උනේ කියලා. ඒක අමිතෝරයට සහයෝගය. මට හොඳට මතකයි මේ අපේ බැසිල් ලැමතුමා කාලේ අප ආපදා කර්මනාකරණ අමාත්‍යාංශ තිබ්බ සල්ලි ආර්ථික අමාත්‍යාංශ තිබ්බා. අපි උපදේශකාර සභාවේ කතා කළා භාණ්ඩගාරේ නිලධාරි ගෙන්නලා අපි කව මේ සල්ලි දෙන්න මේ අමාත්‍යාංශට කියලා දුන්නා. ඉතින් මට මතකයි අපේ එක ප්‍රදේශයේ දෙමළ පවුල් 6ක් 7ක් හිටි අසරණලා ගල්කොඩියකට ගිහලා ගල්වැඩ කරන්න ගිහිල්ලා හිටපු මුදලාලි ගහලා එළෙව්වා ඉන්න ඉඩ බෑ. මං උපදේශකාර සභාවට ඇවිල්ලා උපදේශකාර බල තියන්නේ කරන් ඒ මිනිස්සුන්ට ඉඩ කරන් අරන් දුන්නා. අද ඒ මිනිස්සු තලා ප්‍රදේශේ පදිංචි. ඒතකොට එහෙමනම් මේ මං කියන්නේ මේක දිගට යන මේ අයවැය කියන ලොකු විශ්ේ නෙමේ ඉස්සෙල්ලා අපි පාර්ලිමේන්තු හදාගමු සංවිධායකතුමනි. අද හරි ඒක අනිවාර්යයෙන් වෙන්න ඕනේ. ඒ නිසා අපි ඒක නෑ ඇත්ත වශයෙන්ම ඒක කරන්න මොකද නැත්තම් මම අද මේක ටීවී එකේ සහමිලිම දැම්මනම් ගංගොල්ල මිනිස්සු අපිට ගහනවා කෝටි දෙකමාරක් කියන ජනතාව නියෝජනය කරන 220 දෙනාගෙන් කී දෙනාද මහජන ප්‍රශ්න අද රටේ ඊළඟ අවුරුද්දේ සලස්ම ඊළඟ අවුරුද්දේ සලස්ම ගන්න කවුද ඉන්නේ අර සොයිෂ මහත්තයා කියපු කවි මාත් කේස් කරන කවියේ අන්තිමට තිබ්බා නඩුකාරයා අස්වීය සිය දුරේ කියලා නඩුකාරයා අහගෙන ඉන්න බැරුව නඩුකාරයා දුරෙන් අස්සලා ගියා ඒ වගේ තා පොඩ්ඩකින් තමුන්නාසලත් මේක එපා වෙලා යනවා මේකේ 78 මේ ආර්ථිකයේ தත්ති මේ අයවේ තියෙන தත්ති එනිසා මම දීර්ඝ ලෙස උත්සාහ කරන මේකදී අපි කියන අපි දැන් සංවිධාව අපි සහෝදර ජමල මන්ත්‍රු කතා කරන අහලා ඉන්නවා අහගෙන ඉන්නවා සංවිධාවට අපි හරි කැමැති අපි හොඳට අත දිග කරලා පිළිගන්නවා
දැන් අවසන් කරලා දැන්
අවසන් අපි බෝඩක් මට විනාඩියක් දෙන්න මේකදී මම දැක්කා LTT තරණය කියලා LTT කියලා ලේබල් එක ගහන්න එපා LTT කියන ලේබල් එක ගහන්න එපා උතුරේ තරුණයන්ට JVP කියන ලේබල් අපි දැන් අඩුයි මෙහෙ නෑ LTT ලේබල් එක ගහන්නත් එපා හැබැයි ඒ දෙමළ සම්දානේ අපේ මන්ත්‍රීවරුන්ට කියනවා එයාලා මොකද මේ විරුවන් කියලා හදන්නත් එපා සටන්කාමින් කියලා එයාලා සටන්කාමින් කියලා හඳුන්වන්න එපා එහෙමනොත් ඒක තමයි මේක නැත්තම්
සංජයයක්
මම දීර්ඝ ලෙස කතා කරන මම ස්තුතිවන්ත වෙන පොඩි කාලයක් හරි දීම් පිළිබඳව හැබැයි මීට වඩා අපිට අයවැය ගැන කතා කිරීම කාලය අවශ්‍යයි
ඒකම
අයවැයට සම්බන්ධ ඉන්න නමිතරු නියෝජ්‍යම්තුරේ කරි ඉන්නන මොකද්ද මන්ත්‍රරයා කියන්නේ පිළිගෙන ඒක ක්‍රියාත්මක කරන්න නැත්තම් බොරුවට කතා කිරීමෙන් වැඩක් නැහැ මේ පුටුවලට
මොහොසුරි ඉසක් රහුමන් මන්ත්‍රීතුමා
නීල අර්ථ අයවැය සම්බන්ධව කතා කරන්න ලැබිචිගෙන මම සතුටක් ලැබෙනවා මංගල සමරවීර අපේ මුදල් ඇමතුමාගේ අද එතුමාගේ පළවෙනි මංගල අයවැයෙන් කතා කරන්න වෙච්චිගෙන මම සතුටක් ලැබෙනවා ඇත්තටම එතුමාගේ අයවැයගේ දිහා දකින්නකොට අපේ රටේ සියලු දෙනාම බලාගෙන ඉන්නේ අලගඩියයි ලුණු ගෙඩියයි පරපු කිලෝයි හාල් මෙස්සෝ කිලෝ ගැන තමයි අපේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතා වලින් අහන්න පුළුවන්. නමුත් අපේ රටේ වශයෙන් පෝතිකිසි ලන්දේසි ඉංග්‍රීසි කාරයෝ ඉඳලා ඊට පස්සේ 1948 අපේ රටේ නිදහස් ලැබුණා. එදා සිට DS සේනායක ඊට පස්සේ JR ජයවර්ධන ජනාධිපතිතුමා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලෙදී අපි දැකපු දෙයක් තමයි මේ රටේ ණයවලින් නැතු රටක් විදියට ලෝකේ පෝතිකේසි ලන්දේසි ඉංග්‍රීසි කාරයෝ මේ රටේ දියා බැලුවේ මහා විශාල සම්පතක් තියෙන රටක් විදියට. නමුත් අද අපිට හිතන්න දුකයි කතා කරන්න දුක් වෙලා තියෙනවා ආසියානු රටවල මහා අන්දිම රටවල දියා අපේ ලංකාවත් එක රටක් කියලා. එහෙම තමයි අපේ ආර්ථිකය අද හැදිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි එදා මට මතකයි මගේ තාත්තලා ආයවේ අහනකොට දීර්ඝ දර්ශන විදියට යම්කිසි මුදලක් වෙන් කරුවා නම් අනිවාර්ය මේක වේ වැඩසටහන් වෙනවා. මෙහෙතකදී අපි දැකපු ආයවේ තමයි මේ වාගේ කොලකේලි වලින් බිලියන ගාණක් ලියවෙනවා කිසි දෙයක් අන්දිම අවුරුදු වෙනකොට බලපු දෙයක් නැත දැකපු දෙයක් නැත අන්දිමට ගණන් හදලා ඔක්කොම කියන්නේ එහෙන් ගෙව්වා මෙහෙන් ගෙව්වා අන්දිමට ගෙහිලි වලින් තමයි ඉතුරු වෙන්නේ කොළ වලින් ගෙහිලි වලින් නමුත් අපේ මංගල සමරවීර අපේ මුදල් ඇමතුමාගේ ආයවේ වලින් දකින්න පුළුවන් එක එක ආයතන වලට එක එක අමාත්‍යංශ වලට අධ්‍යාපන අමාත්‍යංශ ඒ වගේම මහා මාර්ග අමාත්‍යංශ කෘෂිකර්ම අමාත්‍යංශ ඒ වගේම අපේම නිවාස අමාත්‍යංශ ඒ සියලුම අමාත්‍යංශ වලට වෙන් කරන මුදල් එක එක ප්‍රොජෙක්ට් එකටම කියලා ඒක සටහන් කරලා තියෙනවා.
ආ විනාඩියක් තියෙනවා.
ගියාද වෙලාව?
ඔව් වෙලාව ගියා.
මට විනාඩි දෙකක් දෙන්න. එතකොට අපිට දකින්න පුළුවන් ඒ සියලුම මුදල් අනිවාර්යයි කියලා. නමුත් මට පොඩි විනාඩියක් දෙන්න. අයවැය වලින් ඔක්කොම හදලා තියෙද්දිත් තව කණගාටුදායකයක් තියෙනවා අපේම එමෙතුමා. ඒක තමයි අපේ ලංකාව තියෙන සියලුම පොලිසිය දැනට 458ක් තියෙනවා. නමුත් පොලිසිය වලට වාහන නැහැ. මගේ මන්රාදපුර දිස්ත්‍රික්කේ ඉපලගම පොලිසියක් හදලා තියෙනවා. ඔරු අල්ලන්න වාහනයක් නැතු වෙන්නවා. අද පොලිසිය කොහමද ඔරු අල්ලන්නේ? අද බලන්න හොරු යන්නේ V8 එමෙතිවරුට වඩා V8 වල යනවා. ඒ වගේම හයිබ්‍රිඩ් වල යනවා. අද පොලිසිය යන්නේ තල්ලු කරන වාහනේ. අද ලංකාවේ ඉන්න පොලිසිය නිලධාරි ගොල්ලු 86,000ක් ඉන්නවා. නමුත් සියලුම හමුදාවලට, ගුවන් හමුදාව, නායක හමුදාවලට පොලිසියෙන් ඒ අයට මාසික වැටුප් වලින් රුපියල් 12,000ක් එයාගේ එදා එදා කටයුතු වලට යම් කරන ආහාර වලට 12,000ක් දෙනවා ඒ අයට. ඒයි පොලිසියට දෙන්නේ. අද මහපාර අපිට දකින්න පුළුවන් IGP සිටන් පොලිසිය සාමාන්‍ය PC දක්වා මහපාර රේ දවල් උදේ පාන්දර නැතුව එමෙතිවරුට, ජනාධිපතිවරුට, අගමැතිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට සියලු දෙනාමට ආරක්ෂාව දෙනේ පොලිසිය නිලධාරිවරු. ඒ අයට අනිවාර්යම අපේ මූලස්ථාන මන්ත්‍රීතුමනි 12,000ක් යනිත් රජයේ ඉන්න හමුදාවලට, ගුවන් හමුදාවලට, නායක හමුදාවලට එදාට එදාට දෙන වැටුප මාසයකට කේමට දෙන 12,000ක අනිවාර්යම මේ පොලිසිය නිලධාරට දෙන්න ඕනේ කියලා තමයි මගේ ඉල්ලීම. ඒ නිසා ඔබතුමා මට වෙලාව දීපු ගැන ස්තුතියි. නමුත් කතාව පටන් ගත්තා ඉවර වෙනකොට වෙලාව ඉවරයි.
ඔබතුමා ඔව් හොඳයි. එහෙනම් ගරු ඇමතිතුමා සභාව කල්තබීම.
සභාවතුමනි, සභාව හෙට පෙරවරු 9:30 දක්වා කල්තබීත්වය යෝජනා කරන
විසර්ජන පනත් කිරීම පද 2018 දෙවෙනිවර කිරීම වැඩිදුර විවාදය හෙට පෙරවරු 9:30 නැවත දක්වා කල්තබනවා. සභාව කල්තබන අවස්ථාව යෝජනාව ගරු ගලප්පති මන්ත්‍රීතුමානේ.
සභාපතිතුමනි, 2004-12-26 මුළු රටම කම්පණයට පත් කරමින් ඇති වූ සුනාමි වලපහරට හසුව හම්බන්තොට වත්මන් වෙරළ උද්‍යානයේ අතීතයේ ID යූසුප් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි දහස් ගණනකේ නිවාස 400ක් හා ජීවිත දේපළ නිමේෂයකින් විනාශ විය. පසුව සින්නක්කර ඔප්පු සහිත මෙම ජනශූන්‍ය බිම එවකට පැවති රාජපක්ෂ ආණ්ඩුව විසින් දැඩි බලපෑම් ඇතිකර කිසිදු වන්දියක් නොගෙවා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා ලදී. පසුව දිස්ත්‍රික්කයේ විවිධ සංවිධාන සහ විරුද්ධ පක්ෂ දේශපාලඥයන්ගේ දැඩි බලපෑම සහ ඉල්ලීම මත මෙසේ පවරාගත් ඉඩම් කැබල් 226,157කට අදියර දෙකකින් රුපියල් මිලියන 254ක් වන්දි වශයෙන් ගෙවා දැමූ අතර ඉතිරි 69 දෙනාට වසර 13ක් ගෙවී ගියත් තවමත් අදාළ වන්දි මුදල් ගෙවා නොමැත. වන්දි ගෙවු ඉඩම් කැබල් 154ට අදාළව ප්‍රමාද ගාස්තු රුපියල් මිලියන 50ක්ද තවමත් ලබා දීමට වාක්‍ය උත්තර නපොසත් වී ඇත. මෙතෙක් වන්දින ගෙවු ඉතිරි ඉඩම් කැබලි 79 සඳහා වන්දි සමග ලැබිය යුතු ප්‍රමාද ගාස්තු මිලියන 100කි. කරුණු මෙසේ හෙයින් දරිද්‍රතාවයේ පතුලටම වැටි පරමාශූන්‍ය අර්ථ විරහිත ජීවිත ගත කරන මෙම අහිංසක පුරවැසියන්ට තවත් කල් නොයවා අදාළ වන්දිහා ප්‍රමාද ගාස්තු නිශ්චිත කාලයක් මත ලබා දීමට කටයුතු කරන ලෙසට මෙම උත්තර පාර්ලිමේන්තුවට යෝජනා කර සිටි. ගරු සභාපතිතුමනි, මා විශේෂයෙන්ම කියන දේ බොහෝ දුරට එසේ කරන අමාත්‍යවරයෙක් නිසා පාර්ලි චම්පික අනෝක මැතිතුමා ඉදිරියේ මම මගේ මේ කරුණු දැක්වීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඇමතිතුමනි, මේ සම්බන්ධයෙන් 2015-02 දින YK ශිරෝමි ජියමාලා පාසලේකම් හම්බන්තොට එතුමිය විසින් සභාපති නාගරික සංගම් අධිකාරිය හත්වන මහල සෙස්සිරිපාය බත්තර මුල්ල එයාගේ ලිපිණයට හම්බන්තොට වෙරළ උද්‍යාන ඉඩම අත්කර ගැනීම, නගර සම්මත සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්කර ගැනීම වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම හා ප්‍රමාද ගාස්තු ගෙවීම සම්බන්ධව උක්ති ඉඩම අත්පත් කර ගැනීම යටතේ කියන මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලීමක් ඔහුට යවලා තියෙනවා. ඊළඟට ගරු අමාත්‍යතුමනි, නැවත වතාවක් ආපහු 2015-10-22 ප්‍රාදේශීය ලේකම් තුමිය වෙත හම්බන්තොට නිවාස ඉදිකිරීම අමාත්‍ය කරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් හම්බන්තොට වෙරළා උද්‍යානයේ රජයට පවරාගත් වන්දි ගෙවූ ඉඩම්වල 7%ක පොලිය ප්‍රමාද මුදල ඉල්ලා සිටිමි කියලා නැවත වතාවක් ලේකම් තුමියගේ අවධානයට යොමු කරලා තියෙන ලියුමක්. ඊළඟට 2016 8/18 අතිගරු රනිල් ගරු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත මේ වෙරළ උද්‍යාන ශාඛාවේ ලේකම් භාණ්ඩාගාරික සභාපති ඒ තුන්දෙනාගේ අස්සනේ යුතුව හම්බන්තොට වෙරළ උද්‍යානයේ රජයට අත් කරගත් ඉඩම්වල වන්දි මුදල හා 7%ක ප්‍රමාද ගාස්තුව ඉල්ලා සිටීම සම්බන්ධයෙන් යවලා තියෙන ලියුමක් එතුමාගේ අවධානයට. ඉන්පස්සේදී 2016 8/24 නැවත වතාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමා සභාපතිතුමා නාගරික සංගම් අධිකාරිය හත්තනමාල සෙත්සිරිපාය බත්තරමුල්ල හම්බන්තොට වෙරළ උද්‍යාන රජයට පවරාගත් වන්දි ගෙවූ හා වන්දි නොගෙවූ අය වෙනුවෙන් ඉල්ලා සිටීමයි කියලා නැවත වතාවක් සභාපති නාගරික සංගම් අධිකාරිය දැනුවත් කරමින් ලියුමක් යවලා තියෙනවා. ඉන්පස්සේදී 2017 8/30 හම්බන්තොට වෙරළ උද්‍යාන රජයට අත්කරගත් ඉඩම්වල වන්දි මුදල හා 7%ක ප්‍රමාද ගාස්තු ඉල්ලා සිටීම යන මැයින් අර සංවිධානයේම සභාපති ලේකම් භාණ්ඩාගාරික එයාගේ අස්සනින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ජනාධිපති කාර්යාලය වෙත මේ සම්බන්ධ ලියුමක් යවලා තියෙනවා. ඉන්පස්සේදී මේ අය එක පිටපතක් ඇමතිතුමනි මට එව්වා 2017 8/30 මා මේක 2017 9 මාසේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ න්‍යායපත්‍රයට ඇතුල් කරලා මේ සම්බන්ධයෙන් දිසාපතිතුමාගේ සහ ප්‍රාචල් ලේකම්තුමියගේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ එහෙ ඉන්නවා සහකාර අධ්‍යක්ෂ කෙනෙක් ඒ අයගෙත් මුළු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සෑමදාරියෙකුගේ අවධානයට මේ කාරණා යොමු කරා. යොමු කරන් පස්සේ යාලා කිව්වා මේ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනට ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. ඊළඟට මෙතුමනි නැවත වතාවක් ආපහු 2016 9/13 ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හම්බන්තොට මෙතුමට අග්‍රමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක යම් දිසානායක මහත්තයා ඉඩම්වල වන්දි මුදල් හා ප්‍රමාද ගාස්තු ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ලියමක් යවලා තියෙන මෙහෙම ලියමක් හම්බුණා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා කියලා. ඉන්පස්සේදී අමෙතුමනි නැවත වතාවක් ආපහු ජනාධිපති කාර්යාලයෙන් අර 2017 සැප්තැම්බර් මාස 30 ආපු ලියුමට උත්තරේවල තියෙනවා සුනන්ද කාර්යප්‍රමුඛ ජනාධිපති අතිරේක ලේකම් ජනාධිපති ලේකම් වෙනුවට කියලා. ඒත් මේ අර SS ලාසා කියන ඒ මහත්තයාට හම්බන්තොට වෙරළ උද්‍යාන රජයට ඉඩම් වන්දි ප්‍රමාද ගාස්තු ලබා ගැනීම සඳහා කියලා. දැන් මේ විදියට මේ ලියුම් ගණනාවක් විවිධ වකවානුවල එහාට මෙහාට පාස් වෙලා තියෙනවා. නමුත් ගරු අමිතුමනි වැඩේ තාම එක දැන ඔය පල්ලෙවි තියෙනවා. ඒ නිසා මේ මිනිස්සු පුදුමාකාර අහිංසක ජීවිතයක් ගත කරන 400ක් විතර මිය ගියා. ගෙවල් දහස් ගාණක් මේ මිනිසුන්ගේ අහිමි වුණා. දැන් වසර 13ක් වෙනවා මැරි ඉපදිනවා. බලේ තියෙන කාලේ බලේ තියෙන මිනිස්සු මේ මිනිස්සුන්ට ඉතාමත්ම නරක විදියට හිංසා පීඩා කරමින් ඒ ගෙවල් ඉතුරු ගෙවල් ඩෝසර් කරමින් යාල මෙතන බීච් වොලිබෝල් ගහන්න වෙරළ උද්‍යාන හදලා ඒ දේවල් කරාට මේ මිනිස්සුන් වැටලා තියෙන මේ අගාධෙන් අමාරුවෙන් අපහසුවෙන් ගොඩ ගන්න කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අද සම්බන්ධීකරණ කමිටු වලට අඩු ගන්න එන්නේත් නැහැ. ඇවිල්ලා ඒවට කතා බහ කරන්නේත් නැහැ. ඒ තමන්ගෙන් වෙච්ච අඩුපාඩුව
නිවැරදි කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කරුණා කරලා මෙන්න මේකට කල් අරින් නැතුව මේ කටයුත්ත කඩිනමින් විසඳලා මේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන්නයි කියලා ඉසුතියි.
සභා මේ යෝජනා විස්තර කිරීම විසාක් රෝමල් මන්ත්‍රීතුමා. ඔව්.
ID යූසුප් නිවාස යෝජනාවේදී අද මගේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ඉදිරිපත් කරපුකට මමත් යම්කිසි වචනයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉස්තිරි කළා ඉවරයි. ඉස්තිරි කළා ඉවරයි. මෙතනදී අවුරුදු 13ක් දනට ගරු ඇමතිතුමනි ඔබතුමාට විශේෂ අවධානයක් මෙතනදී මමත් කියනවා. ඔබතුමා දක්ෂ ඇමති කෙනෙක්. ඇත්තටම මේ කියන දවල් කනට අරන් අනිත් පැත්තට කනට අරින් නැතුව මේ පීඩනවට පත්වෙච්චි ජනතාවට සහනයක් දෙන්න පුළුවන් කියලා තමයි ඔබතුමාගේ අපි ගෞරවණීය ඉල්ලීමක් කරනවා. දැනට අවුරුදු 13ක් 69ක් වන්දි ඉල්ලලා පුනා පුනා බලාගෙන ඉන්නවා. ඒකට කිසිම උත්තරයක් මෙතකන් හිටපු රජවලින් ලබා දීම තමයි දුකට කාරණයක්. ඒ අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා අදවත් ජනතා විමුක්ති පෙරමුණේ මගේ හිතවත් සහෝදරයා ඉදිරිපත් කරලා ඒ ජනතාවට සහනයක් ලබා දෙන්න කටයුතු කරපුගෙන ඒ ජනතාව වෙනුවෙන් මම එතුමාට ස්තුති කරනවා. ඒත් එක්කම මේ වාගේ දෙවල් හොයලා සමස්ත රටේම ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කරලා ඒ අයට අවශ්‍ය කටයුතු කරන්න ඕනයි කියලා තමයි මගේ තිලීම. ඒ නිසා මේ වාගේ අවුරුදු 13ක් වන්දි බලාගෙන ඉඳලා තාම වන්දි ලබා ගන්න බැරි වෙලා ඉන්න අයට 100%ක් ඒ අයගේ මුදල් වලත් එක්ක එකතු වෙලා ඒ වන්දි ලබා දුන්නොත් බොහොම පිනක් කියලා අපේ රට වෙනුවෙන් අපේ ඇත්තටම මහජන නියෝජිතයෙක් වශයෙන් අනුරාධපුරයේ මම මහජන නියෝජිතයෙක් වශයෙන් ඉඳලා තිබ්බුත් සමස්ත රටේවෙන් අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ජනතාවට වැඩ කටයුතු කරන්න ඕනයි. ඒ නිසා තමයි මම අද ඒ ජනතාව වෙනුවෙන් මේ කතා කරලා මේ වන්දි ලබා දෙන්න මම ඉල්ලීමක් කරලා මට වෙලාව දීපු ගැන ඔබතුමාට
ඉස්තුතියමි. ගරු ඇමතිතුමා පිළිතුරු ගතව.
හලෝ මුරාසන රූඩ මන්ත්‍රීතුමනි, අපි මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමා විසින් විවිධ අවස්ථාවල පැනනංවල තියෙනවා. පසුගියදා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අසන ලද ප්‍රශ්නයකත් මේ ඇතුළ වෙලා තියෙනවා. අපට ලැබිලා තියෙන වාර්තා අනුව නම් මෙම ඉඩම අත්පත් කර ගැනීම කළා තියෙන්නේ එවකට පැවති රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ විසින් 2011/12/29 දින ඇති ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාවක් මත. එම යෝජනාවට අනුව ඉඩම් අත්පත් කර ගැනීමේ දෙවැනි වගන්තියේ යටතේ 2012/03/2 දින නිකුත් කළා තියෙනවා. දෙවැනි වගන්තිය යටතේ නියමේ ඊට අදාළ දැන්වීම 2012/04/30 දින ප්‍රදර්ශනය කළා තියෙනවා. මේකේ ඉඩමේ භුක්තිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නොපමාව ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඉඩම් අත්පත් කර ගැනීමේ 38 අතුරු විධානයේ යටතේ ආඥාවක් නිකුත් කරන හැටියට ඉල්ලුම්කාර අමාත්‍යාංශයේ, ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමා විසින් 2013/01/21 දින ඇති ව ගරු ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා වෙත කරන ලද ඉල්ලීමකට අනුව 2013/03/15 දින එම අතුරු විධාන ආඥාව නිකුත් කරලා 2013/03/20 දිනම ගැසට් පත්‍රයේ පළ කරලා තියෙනවා. මූලික පිඹුර සකස් කිරීම සඳහා පනතේ 5 වෙනි වගන්තියේ යටතේ ප්‍රකාශය 2013/05/16 දින නිකුත් කළ තියෙනවා. ඒ අනුව මේක සුනාමි කාලේ ඉඳන්ම පැවතෙන ප්‍රශ්නයක් නෙවෙයි, 2011 ඉඳන් පවතින ප්‍රශ්නයක්. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් විසින් මේ වෙන විට 9 වෙනි වගන්තිය යටතේ හිමිකම් පරීක්ෂණ කළ තියෙනවා. මෙසේ රජයට අත්පත් කරගන්නා ලද ඉඩම් කැබලි 230 අතරින් කැබලි 157ක් සඳහා වන්දි මුදල් ගෙවා අවසන් කරලා තියෙනවා. ඒ සඳහා දැනට 1,151,000 වැය කරලා තියෙනවා. වන්දි ගෙවීමට තියෙන සංඛ්‍යාව 73ක්. එයින් කැබලි 3ක් සඳහා තක්සේරු වාර්තා ලැබිය යුතුව තියෙනවා. හිමිකම තීරණය කළ නොහැකි නිසා අධිකරණයට යොමු කළ යුතු කැබලි සංඛ්‍යාව 56ක් අධිකරණයේ තීරණය අනුව වන්දි මුදල් ගෙවන්න කටයුතු කරනවා. මේ වන්දි මුදල් වලට 7% පොලී මුදලක් ඉඩම් හිමියන් වෙත ගෙවනවා. මේ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන්න අපි පසුගිය 10 මාසයේ කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මේ සඳහා අවශ්‍යයි මිලියන 122.67ක්. ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය අපිට පෙන්වලා දුන්නා මෙහි හෝටල් සංවර්ධනයක් වෙලා තියෙන ඒ වාණිජ සංවර්ධනයේ සඳහා ගත්ත මුදල් වලින් ලබා දෙන්න කියලා. නමුත් ඒ වාණිජ සංවර්ධනය කරපු එකට අපිට ගෙවන්න අපි ගෙවලා අවසන් මේ අර වෙරළ උද්‍යානයේ ඒක පොදු කටයුත්තක් සඳහා ගිහිලා තියෙන්නේ. ඒ සඳහා අපට මුදල් නැති බව අපි මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන්නා. ඒ අනුව මුදල් අමාත්‍යාංශයටත් අපිටත් සාකච්ඡා කළා ඒ පිළිබඳ නිගමනයකට එන්න කියලා දැනුම් දීලා තියෙනවා. අපි මේ ගැන කැබිනට්ව දැනුවත් කරලා තියෙනවා. මේ හිමිකම් තීරණය කරගන්න මේ 73න් 56ක ප්‍රශ්න තියෙනවා, හිමිකම් ප්‍රශ්න. ඒක ආව හැටිය මේ පොලි මුදලත් එක්ක මේ මුදල් අමාත්‍යාංශය අපිට මුදල් බැර කළ වහාම අපි උසාවියේ ඒක තැම්පත් කරනවා.
පත්‍රවන්තතුමා,
ආලයක් දැන් ගිහිලා තියෙනවනේ. මේක නිශ්චිතවම අපට දිනයක් වකවානුවක් සාමාන්‍ය කියන්නේ බෑ. බැරද අඩු ගන්න මේ දෙසැම්බර්
නෑ, මෙහෙමයි අපිට
30 මේහා වගේ කියලා.
මේ නඩුවට අනුකූලව හිමිකම් පිළිබඳ දේවල් අවසන් වෙන දිනේ මට කියන්න බෑ. ඒක අධිකරණයේ ඉදිරියේ තියෙන කාරණයක්, හා ප්‍රාදේශීය ලේකම්තුමිය කරන්න ඕන දෙයක්. මුදල් අමාත්‍යාංශය අපිට මුදල් ලබා දුන් වහාම අපි ඒක ලබා දෙනවා. ඒ සඳහා
මම කිව්වේ නිරවුල් වෙච්ච ඒවට තමයි දැන්
ආරවට්
ප්‍රශ්නයක් නෑ. ඔව්, නිරවුල් වෙච්ච ටිකට
මෙහෙමයි. කැබලි 73න්
ඔව්
56ක නිරවුල් වෙලා නෑ.
නිරවුල් නෑ
නෑ, ඒකයි මම කිව්වේ. කැබලි 73කට ගෙවන්න තියෙනවා.
ඒ
73න් 56ක හිමිකම්මයි තියෙන්නේ. මෙයා 80 ලාට මේක හිමිය කියන ඒක නිරවුල් වෙලා නෑ.
තාම
නෑ. ඒකයි ප්‍රශ්නේ. ඒක නිරවුල් වූ වහාම හා අතනි මුදල් අමාත්‍යාංශ මේක වහාම අපි ගෙවනවා. අපි 157කට ගෙවලා තියෙනවා.
හරි හරි හරි, ඒක හරි හරි, ඒක හරි.
ඔම ස්තුතියි. සභාවේ වැඩ කටයුතු මෙතන නිමා වෙනවා. හෙට පෙරවරු 9:30ට යලි පාර්ලිමේන්තුව රැස් වෙනවා.